සද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් මගධක් ක්ෂේත්‍රයෙහි මාතුල වෘක්ෂ රාජයා යට ලක්ෂ සංඛ්‍යාව සංඛ්‍යාත ජනකාවක් පෙරමුණේ තබාගෙන අහසේ අතුරු සිදුරු නැටුව දෙවි දේවතාවන් සිටිද්දී විසිදහසක් භික්ෂු සංඝයා වහන්සේ අරිහත්යේ පිහිටුවා වදාරමින් දේශනා කළ අති දීර්ඝ සූත්‍රයක් වන චක්‍රවර්ති සිංහනාද සූත්‍රයෙහි ධර්ම දේශනයට පාඨයක් මාතෘකා කරන්න යෙදුනේ. පින්වතුනි, ධර්ම ශ්‍රවණය කියන්නේ නිවනට පිවිසීමේ දොරටුවක්. ධර්ම දේශනය කියන්නේ නිවන් දොරටුවක්. ධර්ම සජ්ජායනාවක් නිවන් දොරටුවක්. ධර්ම සම්මාර්සනයක් නිවන් දොරටුවක්. භාවනාව නිවන් දොරටුවක්. මේ නිවන් දොරටු පහක් බුදු ශාසනයේ පවතිනවා. මේ නිවන් දොරටු පහට කියනවා විමුක්තායතන සීරස පංචකය කියලා. විමුක්ති කියන්නේ නිවන. ආයතන කියන්නේ නිවනට කාරණය. සීරස පංචකය කියන්නේ මෙතන දොරටු පහ. නිවනට පිවිසීමේ හේතු කරුණු දොරටු පහක් මෙහි කියනවා. පින්නතුන් අහලා තියෙනවා නේද? ධම්සක් පැවතුන් සූත්‍ර දේශනා අවසානයේදී අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ප්‍රදාන අසංඛේයක් ත්‍රිස සෝවාන් ඵලයට පත් වුණා. 18 කෝටියක් බ්‍රහ්මයෝ අරහත්ත්වයට පත් වුණා. මහා මංගල සූත්‍රය, පරාභව සූත්‍රය, චූල විජව සූත්‍රය, මහා විජව සූත්‍රය, තුවටක සූත්‍රය, සම්මා පරිභාජනීය සූත්‍රය, චූල විජව මහා විජව සූත්‍රය, පුරාභේද සූත්‍රය, චූල රාහුලවාද සූත්‍ර ආදී දේශනාවසානයන් හිදී කෝටි ලක්ෂේ කෝටි ලක්ෂේ අරිහත්ත්වයට අසංඛේය අසංඛේය පිටස සෝවාන් ආදී යත මාර්ග ඵලවලට අත්පත් වුණ අහල ඇති. මේ බණ ඇසීමෙන් නිවන් දොරටුවක් වෙන්නේ ඒ බණට සවන් දීමේදී භාවනාවක් වැඩෙනසේ යෙදීමයි. භාවනාවක් වැඩෙනසේ යෙදෙන්නේ කොහේද කියන එක සරුවක්යන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. අට්ඨිකත්වා මනසිකත්වා සබ්බං චේතසෝ සමන්නා හරිත්වා ඕහිතසෝ තෝ ධම්මං සුනාති. මේ තමයි භාවනාවක් වැඩෙනසේ බණ ආසන පිළිවිල. අට්ඨිකත්වා ධම්මං සුනාති. කල්ප කෝටි සත සහස්‍ර ගණනාවකින්වත් අහන්න නොලැබෙන මේ අති උත්තරීතර වූ බුද්ධ වචනේ ඇසීමෙන් මගේ සිතේ කෙලෙසුන් සංසිඳෙනවා. මගේ සිතේ සෝබන ඡායසික පහළ වෙනවා. මගේ සිතේ දුක් දුම්නස් දුර වෙනවා. මගේ සිතේ සතිපට්ඨාන හතර, සම්‍යප්ප්‍රදාන හතර, ඉරිදිපාද හතර, ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, බොජ්ජංග හත, මග්ගංග අට මේවා වැඩෙනවා. මේ වැඩීම නිසා මගේ සසර කෙටි වෙනවා. මට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඒ සඳහා ඇති එකම මාර්ගයේ මේ ධර්මයයි කියන කාබෝ තේරුම් අරගෙන මේ ධර්මයට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් ලෝකේ නැහැ. මේ මහා පොළොවට වඩා උතුම් එක බණපදය. පදිමේ ලෝකයට වඩා උතුම් එක බණපදය. ධර්ම ලෝකයට වඩා උතුම් එක බණපදය. එනිසා මේ ධර්මයේ මා ගෞරවයෙන් අසන්නෙමි කියන කුසල ඡන්දයෙන් සවන් දෙනවා. මනසිකත්වා ධම්මං සුනාති. කීවෙන ධම්පදයක් ගානේ සිහිය පිහිටුවාගෙන බණ අසනවා. සම්බං චේතසෝ සමන්නා හරිත්වා ධම්මං සුනාති. ඇසෙන ධම්පද එකක්වත් අපතේ යා නොදි මුතු වැලක් මැණික් වැලක් ගොතන්නාක් මෙන් මල් වඩමක් ගොතන්නාක් මෙන් ඒ සීළු ධම්පද තමගේ මනසට ඇතුළත් කරමින් මනසේ ධාරණය කරගනිමින් අහනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති. වටපිට නොබලා, උඩබිම නොබලා, හස්තපාද විකාර නොදක්වා, අන්නිවිහෙත නොවේ, සාවධානව දෙසවන් නවාගෙන බණ අසනවා. මේ විදිහේ ඇසීමෙන් තමයි බණ ඇසීම නිවනට පිවිසීමේ දොරටුවක් වන්නේ. යම් හේකින් ඒ මොහොතේ මගඵල නිවන් නොලැබුණත් මතු භවයකදී හරි මගඵල නිවන් සුව ලබන්නට ඒ බණ ඇසීම ප්‍රඥා පාරමිතා බාටපත් වෙනවා. බණ දේශකයන් වහන්සේටත් නිවන් දොරටුවක් වන්නේ. දේශකයන් වහන්සේ සේකියා සීකපද 16ක් හිතේ දරා ගන්නවා. පංචමහා අදිස්ථානයක් සිටියේ දරාගෙනයි දේශනේ පවත්වන්නේ. උන්වහන්සේ හස්ත පාද විකාර, මුඛ විකාර නොදක්වා, අන්නි විහෙත නොවි, දේශනා කරන ධම්මපදයක් ගාන්නේ සිහිය පිහිටුවාගෙන කර්මස්ථාන සීලසෙන් දේශනේ කළ යුතුයි. එසේ දේශනේ කිරීමේදී දේශකයන් වහන්සේටද මඟඵල නිවනට දොරටුවක් විවෘත වෙනවා. පින්තුන් අහලා ඇතිනේ මේ ප්‍රදේශයේ බොහෝම ගෞරවනීය ප්‍රසිද්ධියක් උසුලන මලියදේව මහා රහතන් වහන්සේ රහත්තුනේ තමන් වහන්සේම දහම් දෙසමින්. නාගසේන මහ රහතන් වහන්සේ මඟඵල නිවන් ලැබුවේ තමන් වහන්සේම දහම් දෙසමින්. බුද්ධ කාලයේ වැඩිහිටියේ කේමක කියන රහතන් වහන්සේ රහත්තුනේ 69ක් පිරිසට තමන්ම ධර්ම දේශනාවක් කරමින්. මෙනිසා දේශකයන් වහන්සේට දේශනාව නිවනට පිවිසීමේ දොරටුවක් වෙනවා. අනිත් එකෙන් ධර්ම සජ්ජායනාව, ධර්ම සම්මාර්සනය, එවාගේ භාවනාව. මේ කාරණා පහම නිවන් දොරටුවන්නේ අර විදියට චිත්ත සමාධියක් ඇති වෙනසේ, විපස්සනා ඥාන වැඩෙනසේ, සමාධිගතව බණ ඇසීමෙන්, බණ දෙසීමෙන්, ධර්ම සජ්ජායනාවෙන්, ධර්ම සම්මාර්සනයෙන් සහ භාවනාව යෙදීම. එනිසා දැන් මේ ස්වල්ප වේලාවක් තුල පැවැත්වෙන මාතෘකා කළ දේශනයේ නිමාව දක්වා සාවධානව සවන් දෙත්වා මේ දේශනාව සානිතෙක් සවන් දීමෙන් අත්පත් වෙන කුසල සම්භාරයේ සෑම දිනාටම මෙලව සුභසිත, පරලව සුගතිය, කෙලවර සාන්තේ, අමා මහ නිවන් සෝපිනිස හේතු වේවා කියලා අධිෂ්ඨාන සබාගෙන දේශනෙට සවන් දෙමු. මාතෘකා කළ ධර්ම දේශනයේ දීඝනිකායේ පාඨක වර්ගයේන 25 වෙනි සූත්‍රයේ වන චක්කවර්තී සිංහනාද සූත්‍රයයි. මේකට චක්කවටික සූත්‍රය කියලා කියනවා. සරුවඥන් වහන්සේ මේ දේශනේ පැවැත්වේ චාරිකාවක වඩිද්දි. ජනපද චාරිකාවක වඩිද්දි. සරුවඥන් වහන්සේගේ චාරිකා ගමන් තුනක් තියෙනවා. ඒ කියන්නේ මහා මණ්ඩල චාරිකාව, මධ්‍ය මණ්ඩල චාරිකාව, අන්තෝ මණ්ඩල චාරිකාව කියලා. ඒ චාරිකා තුنين භික්ෂු සංඝයා වහන්සේ පිරිවරාගෙන ගමින් ගම වැඩම කරනවා. මහා මණ්ඩල චාරිකාවට මාස 9ක් ගත වෙනවා. යොදුන් 900ක් මානේ මේ චාරිකාවේ වඩිනවා. මධ්‍ය මණ්ඩල චාරිකාවට මාස 8ක් කාලය ගත කරනවා. යොදුන් 600ක් මානේ චාරිකාවේ වඩිනවා. අන්තෝ මණ්ඩල චාරිකාවට මාස 4ක් කාලය වැඩම කරනවා. යොදුන් 300ක් මානේ චාරිකාවේ වඩිනවා. මේ වඩින ගමන්වලදී සිය ගණන්, දහස් ගණන්, දසදහස් ගණන් දෙන සම්මාදිට්ඨිය පිහිටා සීලේ සමාදන් වෙනවා, ධර්ම ශ්‍රවණය කරනවා, මාර්ගඵල නිවන් ලබනවා, සමාරු පැවිදි වෙනවා. මේ වාගේ විශාල අර්ථයක් එයින් සැලසෙනවා. ඒ විදිහේ ලක්ෂ මෙලහ දහස් ගණනාවක් සංඝ පිරිස පිරිවරාගෙන ජනපද චාරිකාවේ මගධ ජනපදයේ වඩිද්දි මාතුල කියන ජනපදයට වැඩියා. මාතුල ජනපද වාසී ජනතා බොහෝම ශ්‍රද්ධා භක්ති සම්පන්නයි. මාතුල ජනපදයේ ආශ්‍රිත වනාන්තරයක් තියෙනවා. එහිදී රාත්‍රී කාලයේ ගත කළා. බණහන්න සෙනෙ රැස් වුණා. පිරිසට ධර්ම දේශනා කොට අවසානයේදී පසුදින දානෙට ආරාධනා කළා. සරුවඥන් වහන්සේ පිළිගත්තා. මාතුල ජනපද වාසී පිරිස බොහෝම සමගි සම්පන්නව දාන කටයුතු මුළු රාත්‍රියේම සංවිධානය කළා. විශාල මණ්ඩපයක් ඉදි කරලා දාන වස්තු රැස් කරලා උදේ පාන්දර වෙනකොට දානෙ නිමාවටපත් කළා. නැවතත් ආරාධනා කොට වැඩම කරවාගෙන ආවා. එදා සරුවඥන් වහන්සේ අලුයම මහා කරුණා සමාපත්තියෙන් 12 කෝටි ලක්ෂ වාරියක් ඉඳලා බුදු වැසෙන් ලෝ බණවදාරද්දී දකින්න ලැබුණ සංඝ පිරිස අතරින් 20,000ක් දෙන රහත් වෙනවා. දායක පිරිස අතරින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මඟඵල නිවන් ලබනවා. ඒ සුදුසු තැන මගධ ක්ෂේත්‍රයයි මාතුල වෘෂය යටයි කියන එක උන්වහන්සේ දැකවදාල්. දානශාලාවට වැඩම කරවලා දන්පැන් වරඳල අවසානයේදී බණපදයක් නොදෙසා නැගිට්ටා. සංඝ පිරිසත් නැගිට්ටා. සදාවතුනට සැකයක් ඇති වුණ අපේ සරුවඥන් වහන්සේට අද අපෙන් අත්හැරද්දක් වෙන්න ඇති බණපදයක් නොදෙසා නැගිට්ටි. දුකසන සමාව ගනිමු කියලා සියල්ලෝම පසුපස යන්න පටන් ගත්තා. මේ වඩින්නේ බණ කීමට නුසුදුසු නිසා නෙමෙයි. එතන පිටිසට ඉඳමදි. හිතේ සමාධියෙන් බණහන් ඉඳමදි. ඒක නිසා තමයි මේ තැන සුදුසු තැන බලා වැඩම කරන්නේ. මගධ ක්ෂේත්‍රයට වැඩියා. විශාල ප්‍රදේශයක හෙවන දෙන මාතුල කියලා වෘක්ෂයක් තියෙනවා. එතන නැගණියට මුහුණලා තනෙව් ආසනේ වැඩ හිටියා. දාගසවුවන් දෙනම වහන්සේ දෙපැත්තෙන් වැඩ හිටියා. අනිත් සංඝ පිරිස දේ දුන්නක හැඩයට පේලි 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 පිටුපසින් වැඩි හිටියා බුදුරජාණන් වහන්සේට මුහුණලා. සදාවත් බෞද්ධ පිරිස ඉදිරි පිටින් වැඳ නමස්කාරයකට තැන්පත් වුණා. අහස පුරා සුදු සුදු වලාකුළු පිරිලා හෙවන දුන්නා. මේ වෙල්ලාරියෙන් එන මද මද පවන් හැමීම නිසා ගතට සැනසෙල්ලක් ඇති වුණා කාටත්. අහස පුරා දෙවි දේවතාවෝ රැස් වුණා බණ අහන්න. ඒ වෙලාවේදී සරුවඥන් වහන්සේ මුලමඳාගේ යහපත් කොට අර්ථ සම්පන්න ව්‍යංජන සම්පන්න සරුව සම්පූර්ණ සුපරිසුද්ධ ලෙස ආර්ය අෂ්ටාංග මාර්ගය පහදා දෙමින් මේ විසුද්ධ වූ ධර්ම දේශනේ පැවැත්තුවා. ඒ දේශනයේ මාතෘකාව මෙහිමයි මේ ඉදිරිපත් කළේ. අත්ථ දීපා භික්ඛවේ විහෙරතේ අත්ථ සරණ අනඤ්‍ය සරණ. මහණෙනි, තම තමාටම තම තමන්ම පිහිටක් කොටගෙන වාසය කෙරෙත්වා. තමන්ටම සරණක් කොටගෙන වාසය කෙරෙත්වා. වෙන සරණක් පිහිටක් නොපතත්වා. ධම්ම දීපා ධම්ම සරණ ධම්ම අනඤ්‍ය සරණ. මහණෙනි, ධර්මයේ තමාට පිහිටක් කොටගෙන වාසය කෙරෙත්වා. ධර්මයේම සරණ කොටගෙන වාසය කෙරෙත්වා. අන් සරණක් පිහිටක් නොපතත්වා. කතංච භික්ඛවේ භික්ඛෝ අත්ථදීපෝ හෝති අත්ථසරණෝ අනඤ්ඤසරණෝ. මහණෙනි, මගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන මේ පින්වත් අය තමාම තමාට පිහිට කරගන්නේ, පිළිසරණ කරගන්නේ, අන්සරණක් නොපතන්නේ කෙසේද? ධර්මයේ තමාට පිහිටක් කරගන්නේ, පිළිසරණක් කරගන්නේ, අන් පිහිටක් නොපතන්නේ කෙසේද? මහණෙනි, මගේ ශාසනයෙහි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා නමින් හැඳින්වෙන නිර්වාණගාමිනී ප්‍රතිපදාවට පිළිපන්නා වූ බෞද්ධයා විසින් මනා සිහියෙන්, මනා නුවණින්, මනා උත්සාහයෙන් යුතුව කායානුපස්සනා සතිපට්ඨානේ වඩනවා, වේදනානුපස්සනා සතිපට්ඨානේ වඩනවා, චිත්තානුපස්සනා සතිපට්ඨානේ වඩනවා, ධම්මානුපස්සනා සතිපට්ඨානේ වඩනවා. මහණෙනි, මෙන්න මෙහෙමයි මගේ ශ්‍රාවකයෙක් තමාම තමාට පිහිටක් කරගත්තා වෙන්නේ, තමාම තමාට පිළිසරණක් කරගත්තා වෙන්නේ, අන් පිහිටක් නොපතන්නේ මෙහෙමයි, ධර්මයේ තමාට පිහිට කරගන්නේ මෙහෙමයි, ධර්මයේ තමාට පිළිසරණක් කරගන්නේ මෙහෙමයි, අන් සරණක් පිහිටක් නොපතන්නේ මෙහෙමයි. ගෝචරේ භික්ඛවේ චරත සකේ පෙත්තිකේ විසජි. මහණෙනි, සුවකීය පියාසතු ගොදුරු බිමේ හැසිරෙත්වා. ගෝචරේ භික්ඛවේ චරතං සකේ පෙත්තිකේ විසයේ නලච්ඡති මාරෝ ඕතාරං නලච්ඡති මාරෝ ආරම්මණං. මහණෙනි, තමන්ගේ පියාසතු ගොදුරු බිමේ හැසිරෙන්නාහු නම් ක්ලේශ මාර්යාට ඉඩක් නොපෙනෙයි, ක්ලේශ මාර්යාට අරමුණක් නොපෙනෙයි. කුසලානම් භික්ඛවේ ධම්මානං සමාදාන හේතු ඒ නිමිතං පුඤ්ඤං පවද්දති. මහණෙනි, ලෞකිකවද ලෝකෝත්තරවද කුසල ධර්මයන් මනාව රැස්කර ගැනීම නිසා ලෞකිකවද ලෝකෝත්තරවද පුණ්‍ය ඵලයේ මෙසේ අභිවෘද්ධියට පත් වෙයි කියලා මේ දේශනීය මාතෘකා කරන්ට යෙදුණා. එසේ මාතෘකා කරලා ඒ සතිපට්ඨාන දේශනයේ සවිස්තර කරන්න ඉස්සර අතීත ප්‍රවෘත්තියක් ගැන අරපාමින් ඉතා විසිතුරු දේශනයක් ආරම්භ කළා. කාශ්‍යප සරුවඥන් වහන්සේ මේ පෙර බුද්ධාන්තරේ වැඩ සිටියා. අවුරුදු 20000ක් පරමාවශ කාලේ බුද්ධ ශාසනයේ අභාවයෙන් පසු අන්තර දාන වීමෙන් පසුව අනුපිළිවෙලින් මිනිස්යන්ගේ ආයුෂ අඩු වෙලා දස වර්ෂයට බැස්සා. දස වර්ෂ කාලයේ සත්ත්ව විනාශයක් වී සත්ත්වයන් විසින් ඉතුරු සත්ත්වයන් විසින් කුසල් රැස් කිරීම නිසා අනුපිළිවෙලින් අවුරුදු අසංඛ්‍ය දක්වා ආයුෂ වැඩුණා. නැවතත් අසංඛ්‍ය ආයුෂ අනුපිළිවෙලින් පිරිහීමට පත් වී 80000ට පැමිණියා. පරමාස 80000 තියෙන කාලයේදී දමදිව් තලෙහි ශක්තිති රජවරු හිටියා. එයින් එක එවකට හිටියේ ශක්තිති රජතුමා දල්හනේනි. දල්හනේනි ශක්තිති රජතුමා රාජ්‍ය කරමින් හිටියා. අවුරුදු 1000 ගානක් ගිහිල්ලා තමන්ගේ ඇමතේකට කිව්වා, මගේ දිව්‍යමේ චක්‍ර රත්නයේ අහසේ තියෙන තැනින් උස ප්‍රමාණයට පාත්ුනොත් මට දැනුම් දෙන්න කියලා. ඉතින් අවුරුදු 1000 ගානකට පස්සේ මේක පාත් වෙනවා. ඒ බව දැනගන්න මේ ඇමතිතුමා දෙපැත්තෙන් යකඩ කඳන් දෙකක් හිටවලා යකඩ කම්බි දෙකක් දෙපැත්තෙන් ඇදලා තිබුණා මේ මත්තම බලාගන්න. එක්තරා දවසක් දැක්කා මේ චක්‍ර රත්නයේ උස ප්‍රමාණයට පාත් වෙලා. රජතුමා කැවිච්චිව දේවියන් වහන්සේ සක්‍රෝණ දැන් පාත් වෙලා මෙච්චර ප්‍රමාණයක්. එසේ වෙනනම් ඇමතිතුමනි, මගේ ආශ දැන් කෙටි වෙලා. එනිසා ඔබට මේ මගේ පරිත්‍යාගය කියලා බොහෝ ත්‍යාගි භෝග දීලා ජේෂ්ඨ පුත්‍රයා කැඳෙව්වා. ජේෂ්ඨ පුත්‍රයාට කිව්වා, දරුව දැන් මගේ ආංශ කෙටි වෙලා මට තා ස්වල්ප කාලයයි රජකම් කරන්න තියෙන්නේ. එනිසා මම මෙලව වශයෙන් සැප වින්දා. මීළඟට මම මේක වඩා උසස් සැපයක් ලබන්න ධ්‍යාන වඩන්න යන්න ඕනේ. මෙන්න ඔටුන්න බාර ගන්න කිව්වා. ඉතින් මේ ජේෂ්ඨ පුත්‍රයා ඔටුන්න බාරගෙන ආරාධනා කළා පියාණන් වහන්සේ. ඈතකට නොයනු මැනව, උයනේම වාසය කරනු මැනව, මට වරින් වර දැකලා වැඳලා උපදෙස් ලබා ගන්න අවශ්‍යයි. ඒ විදිහට මේ දල්ලනේමේ රජතුමා පුතණුවන් රාජ්‍ය භාර දීලා ඔටුන්න භාර දීලා උයනේ තවුස්දන් පුරන්න වැඩියා. හැබැයි දවස් 7ක් ගිය තැන චක්‍රරත්නේ අන්තර්ධාන වුණා. ඉතින් මේ අභිනව රජතුමා පිය රජුරුවන් වෙත ගියා. ඉතින් මේ රාජ ඍෂිවරයාට වැඳලා කිව්වා, ස්වාමීනි චක්‍රරත්නේ අන්තර්ධාන වුණා, මොකද මං කරන්නේ? දරුව මේ චක්‍රරත්නේ සහිත සක්විති රජකම ලැබෙන්නේ ප්‍රවේණියට නෙමෙයි. ඒකට තියෙන සක්විතිවත් 10ක් පුරන්න. මෙන්න සක්විතිවත් 10 කියලා උගන්වනවා. ඉතින් ඒ ජේෂ්ඨ පුත්‍රයාද සක්විතිවත් 10 මැනවින් සම්පූර්ණ කරන අතරේ කරා පසළොස්වක් පොහොව දවසකදී එතුමාද චක්‍ර වර්ති භාවයට පත් වුණා. දැන් ඉතින් දීර්ඝ කාලයක් එතුමා චක්‍ර මේ චක්‍රවර්තනේ ආනුභාවයෙන් සක්විති සම්පත් විඳින අතර අර පිය රජුගේ ධ්‍යාන වඩා බඹලෝ ගියා. මේ දෙවෙනි රජතුමාද අර වගේම පියා මෙන් චක්‍රරත්නේ අහසේ පාත් වෙච්ච තැනදී තමන්ගේ පුතුණුවන් ඔටුන්න බාර දීලා ඍෂිකමිද්දෙන් පැවිදිව ධ්‍යාන වඩා බඹලෝ ගියා. මේම රාජකුමාරවරු පරම්පරා 7 දිනක් චක්‍රවර්ති රාජ්‍යයම කළා. ඒ 7 දිනාම බඹලෝ ගියා. අතවැණිය 15 වූ කලාර ජනක කියලා රජ කුමරා තමන්ගේ පියා පැවිදි වුණාට පස්සේ සක්විති රාජධානී රාජ්‍ය අන්තර්ධාන වුණාට පස්සේ සක්විතවත් විමසන්න ගියේ නැහැ. පිය රජුරුවකින් ධ්‍යාන වඩා බඹලෝ ගියා. මේ රජතුමා තමන්ගේ මතේ හැටියට නීති රීති පනවාගෙන රාජ්‍ය කරන්න පටන් ගත්තා. එයින් සිද්ධ වුණේ පිටිසර බද ප්‍රදේශවල දුර්භික්ෂ ඇති වුණා. කලට වර්ෂාව නොලැබීම නිසා දුර්භික්ෂ ඇති වුණා. ඒ නිසා ජනතාව එකතු වෙලා මැති ඇමතුරු එකතු වෙලා රජතුමාට ආරාධනයක් කළා. දේවයන් වහන්සේ තමුන් වහන්සේගේ පියමුතු පරම්පරාම සක්විති රජවරු. තමුන් වහන්සේ සක්විති රජ වෙන්නේ සක්විතිවත් 10 පුරන්නේ. අපි කියලා දෙන්නම් කියලා ඔක්කොම සක්විතිවත් උගන්වුවා. මේ අභිනව රජතුමා සක්විතිවත් 10න් 9ක් නම් පිරුවා. 10 එක පිරුවේ නැහැ. 10 එක කියවෙන්නේ දුප්පතුන්ට ධනෙ දී යුතුයි. ඒක කෙරුවේ නැහැ. ඒක නිසා සක්විති රාජ්‍ය ලැබුණේ නැහැ. එතුමාසියේ මතයෙන් නීති නීති පනවාගෙන රාජ්‍ය කරන අතර අර වාගේ පිටිසර පෙදෙස්වල දුර්භික්ෂ බය ඇති වෙලා ජනතාවට බොහෝ කරදර වුණා. ජීවත් වෙන්න නොමැති අපහසුතා ඇති බැවින් කෙනෙක් තව කෙනෙකුගේ දේ වංචාවෙන් ගන්න පුරුදු වුණා. ඉතින් බඩු සමග හොරු අහු වුණාම රජුරුවන් වෙත ගෙනල්ලා පෙන්නනවා. රජතුමා හොට අවශ්‍ය දේවල් දීලා ත්‍යාගි භෝග ධාන්‍ය ආදී දීලා මිල මුදල් දීලා පිටත් කරනවා. ඊට පස්සේ හොරකම් කරන්න එපා කියලා. මේම කීප දිනකට කළා. එයින් සිද්ධ වුණේ දුක්පත් මිනිස්සු හේතුව හොරකමක් කළොත් රජුරුවන්ගෙන් ත්‍යාගි ලැබෙනවා කියලා හොරකම බෝයෙන්ද පටන් ගත්තා. රජතුමා කල්පනා කළා, දැන් මේ ත්‍යාගි දීමෙන් ඇති වැඩක් නැහැ. මේකෙන් හොරකම් වැඩි වෙනවා. දැන් ඉතින් රාජ දණ්ඩනේ පනවන්න ඕනේ කියලා දඬුවම් පැනෙව්වා. යම් කිසි කෙනෙක් බඩු සමග හොරු අහු වුණා නම් අත් දෙක පිටිය අතර බැඳෙන රතු මල් පළඳින රතු ඇඳුම් අඳවල වද බෙර ගහමින් වීථි සංචාරයේ කරවල නගරයේ දකුණු දොරටුවෙන් පිටිමං කරලා ගෙල ගසා දැමිය යුතු කියලා රාජ දඬනේ පැනෙව්වා. දැන් ඉතින් මහජනයා ආයුධ නිපදවන්න පටන් ගත්තා. බොහෝ දිනක් ආයුධ නිපදෙව්වා තමන්ගේ ආරක්ෂාවට. වැඩි දිනෙක් තවත් දිනෙක් ආයුධ නිපදෙව්වා අපරාධ කරන්නේ. අන්තිමේදී සිදු වුණේ ප්‍රාණඝාතයේ බහුල වුණා ලෝකේ. ප්‍රාණඝාතයේ බහුල වීමෙන් ඔවුන්ගේ දරුවන්ට ආයුෂ පිරිහුණා. 80,000 තිබුණු ආයුෂේ 40,000 බැහැලා ගියා. 40,000 තියෙන කාලයේදී තවත් දුරට බොරු කීමේ කේලම් කීම පුරුදු වුණා. ආවලා මෙහෙම හොරකමක් කළා, මෙහෙම ප්‍රාණඝාත කළා, මනුෂ්‍ය ඝාතන කළා කිවසේ. ඒ කේලම් කීමේ පාපේ ලෝයේ බහුල වීම නිසා 20,000 ආයුෂ බැහැලා ගියා. 20,000 තියෙන කාලේ බොරුව ආරම්භ වුණා. තමන් කළ වරද වරද නොකළයි කියලා බොරු කියන්න පටන් ගත්තා. ඒ බොරුව ලෝකයේ පැතිරීම නිසා ඔවුන්ගේ දරුවන්ට ආශ අඩු වෙලා 10 වර්ෂ 10000ට බැහැල ගියා. 10000ට බහිනතුරු සීලුම මිනිස්සු එක වාගේ වර්ණ සම්පන්නයි. 10000ට දැක්යන් පස්සේ සමහර කෙනෙක් දුර්වර්ණයි, සමහර කෙනෙක් වර්ණවන්තයි. වර්ණවන්තයන්ගනේ දුර්වර්ණ අය ඊර්ෂ්‍යා කිරීම නිසා කාම මිත්‍යාචාර අකුසලයේ බෝ වුණා. ඒ අකුසලයේ බෝ වීම නිසා ඔවුන්ගේ දරුවන්ට ආයුෂ 5000ට බැහැල ගියා. 5000ට බැහැලා තියෙන කාලයේදී පරිසවාච සම්ප්‍රප්ලාප කියන මේ අකුසල් දෙක බෝ වුණා. මේ අකුසල් දෙක බෝ වීමෙන් ඔවුන්ගේ දරුවන්ට 2500ට 2000ට ආයුෂ බැහැලා ගියා. එසේ කියන කාලයේදී මිනිස්යාගේ තවත් අකුසල් දෙකක් බෝ වුණා. අවිද්‍යා, විෂම ලෝභ, ව්‍යාපාද කියන මෙන්න මේ අකුසල් දෙක. අනුන්ගේ දේට ආසා කරනවා, අනුන්ව ක්‍රෝධ ඊර්ෂ්‍යා කරනවා. මේ අකුසල් දෙක බෝ වීම නිසා ඔවුන්ගේ දරුවන්ට ආයුෂ අඩු වෙලා පරමාස 1000ට බැහැලා ගියා. පරමාස 1000ට එන තුරුම ලෝකවාසී ජනතාව කර්ම කර්මඵල විශ්වාස කරමින් තිබුණා. මිසදුට ගැත්තේ නැහැ. මේ වස 1000ට බයින කාලයේදී මිනිස්යාගේ సంతාන තුල දස වස්තුක මිත්‍යා දෘෂ්ටි පහළ වුණා. ඒ කියන්නේ දන් දීමෙන් පළක් නැහැ. මහා දම් පින්කම් පරිත්‍යාග කිරීමේ පළක් නැහැ. මවට උවටන් කිරීමෙන් පළක් නැහැ. පියාට උවටන් කිරීමෙන් පළක් නැහැ. මෙලවක් නැහැ. පරලවක් නැහැ. ඒ වගේම නැවත ඉපදීමක් නැහැ. ඒ වගේම මඟඵල නිවන් ලබන්න ඕනේ. මේ ආදී වශයෙන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ ලෝකයේ ඇති වුණා. කුසල් ලකුසල් ඵල විපාක නැති වශයෙන්. එයින් සිද්ධ වුණේ දහසට තිබුණු පරමාස 500ට බැහැලා ගියා. 500ට තියෙන කාලයේ තවත් නිම්නිත අකුසල් තුනක් බෝ වුණා. අධර්ම රාග, විෂම ලෝභ, මිත්‍යා ධර්ම කියලා. අධර්ම රාග කියන්නේ තමන්ගේ පවුලේම සහෝදරිය සමග, නැත්නම් ගුරු භාර්යාව සමග, නැත්නම් මෞතුමියගේ සහෝදරිය සමග, නැත්නම් නැන්දනිය සමග මේ ආදී මිච්ඡාචාරි පුරුදු වුණා. තමන් අයිති නැති වස්තුන් කෙරෙහි මිත්‍යාචාරයේ පුරුදු වුණා. ඒක අධර්ම රාග. ඒ වගේම විෂම ලෝභ කියන්නේ නීත්‍යානුකූලව සරණපත් වූ අය පවා ඕනෑවට වඩා පංචකාම සේවනයේ දෙන්න පුරුදු වුණා. මිත්‍යා ධර්ම කියන්නේ පුරුෂයන් පුරුෂයන් සමග, ස්ත්‍රීන් ස්ත්‍රීන් සමග වැරදි ලෙස හැසිරෙන්න පටන් ගත්තා. මේ නිම්බිත කුසල් තුන බෝ වීමෙන් මිනිසයන්ගේ පරමාස අරුදු 200ට බැහැලා ගියා. ඊළඟට අමත්ත්‍යයත, අපෙත්ත්‍යයත, අසාමාන්‍යත, අබ්‍රහ්මඤ්ඤත, මේ කුලේ ජිත්තාපචය තියෙන අකුසල් පහක් බෝ වුණා. මවට නොසලකීම, පියාට නොසලකීම, වැඩිහිටියන් නොසලකීම, ශ්‍රමණයන්ට නොසලකීම, බ්‍රාහ්මණයන් නොසලකීම කියන මේ අකුසල් පහ බෝ වුණා. එයින් සිද්ධ වුණේ ඔවුන්ගේ දරුවන්ට ආශාදු වෙලා වර්ෂ 100ක බැහැලා ගියා. දැන් ඉතින් 80000 ඉඳලා 15ට පැහැදිලි නේද? මේ කවුද මේ දැස්සෙන්නේ? දෙවියෙක් නෙමෙයි, බ්‍රාහ්මණයෙක් නෙමෙයි, ශ්‍රමණ බ්‍රාහ්මණ ආදි කෙනෙක් නෙමෙයි. සත්ව సంతාන තුල 15 කෙලෙස්. සත්‍ය సంతාන තුල 15 ක්ලේශයන්ගේ බලපෑම නිසායි මේ දසා කුසල් සත්‍ය సంతාන තුල වැඩි දියුණු වුනේ. ඒ දසා කුසල් නිසා තමයි අනුපිළිවෙලින් මෙසේ ආයු, වර්ණ, සැප, බල, ඥාන, රස, මියුරු, භෝජන මේ ඔක්කොම සම්පත් නැති වුණා. දැන් ඉතින් අපේ සරුවඥන් වහන්සේ දේශනා කරනවා ඒ කාලයේ අවුරුදු 100යි පරමාවිෂ. මේ 100ක් පරමාවිෂද වර්ෂ 100ට එකක් බැගින් අඩුවෙලා ගිහිලා දසවර්ෂයේ තියන් දවසක බහිනවා. මේ දසවර්ෂයට බහින කාලයේදී මිනිස්යන්ගේ ගුණධර්ම මොනවත් නැහැ, තිරිසන් සතුන් හා සමානයි. එළුවන්, කුකුලම්, බැටළුවන්, ඌරන් වගේ තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. පිනක් කුණයක් දහමක් කියන එක අහන්න නැහැ. ඒ වගේම මේ කාලේ වැඩිම බලපාන්නේ දේශය, ප්‍රාණඝාතය, මස් කෑම. මේ දේශයේ උස්සන්න අකුසල් නිසාමයි මෙසේ පිරිනිවන් ගිහින් තිබුණේ. ඔය අතරේ වසර 100කට කලින් ආරංචියක් ලැබෙනවා. 7000ක නොකඩවා වර්ෂාවක් පතනේ වෙනවා. ඒකට 80 ඔවුනෝන් කපා කොටාගෙන මැරෙන්න සිදු වෙනවා. ඒ නිසා ඒ කාලයේ තනි තනියෙන් දුක් දෙනවල, බින් ගෙවල් වල, ගල් ලෙන් වල තනි තනියෙන් දරදිය රැගෙන ගිහින් රැකී ආරක්ෂා වෙන්නයි කියලා. ඉතින් ටික දෙනෙක් මේක මතක තබාගෙන ආරක්ෂා වෙනවා. වැඩි දෙනෙක් මේක පිළිගන්නේ නැහැ. හරියට මේ නියමිත කාලයේ 7000ක වර්ෂාවක් සිදු වෙනවා. වැස්සට අහුවෙන්නේ කෙනා තවත් කෙනෙක් දකින්නේ ගොදුරක් කියලා. අන්තිමේදී ඔවුන් කපා කොටාගෙන කොම වෙනසෙනවා. හැංගිලා හිටියේ ටික දෙනා පමණක් ඉතිරි වෙනවා. ඒ ටික දෙනා එළියට ඇවිල්ලා බොහොම සංවේගී වෙනවා. අපේ නෑයෝ ප්‍රාණඝාතය නිසා විනසුණා. මින් ඉදිරියට අපි කවදාකවත් ප්‍රාණඝාත නොකරමු කියලා එයින් වැළකීමේ අදිෂ්ඨානය ඇති කරගත්තා. ඒ නිසා ඔවුන්ගේ දරුවන්ට අවුරුදු 20ක් ආවස වැඩි වුණා. ඒ දරුව අභින්නාදානයත් ඇරියා. ඔවුන්ගේ දරුවන්ට අවුරුදු 40ක් වැඩි වුණා. මෙහෙම අනුපිළිවෙලින් ආවස වැඩි වෙනවා. අනුපිළිවෙලින් ආවස දෙගුණ, තෙගුණ, දහගුණ, සියගුණ, දහස්ගුණ ආදී වශයෙන් වැඩි වෙලා අවුරුදු අසංඛ්‍ය දක්වා වැඩි වෙනවා. මේ අසංඛ්‍ය ආවස කාලයේදී දීර්ඝ කාලයක් අසංඛ්‍ය ආවස පැවතින අයමත් මේක බහගෙන එනවා. අයමත් බහගෙන ඇවිල්ලා 80000 පරමාශයක් කරන කාලයක් ඇති වෙනවා. ඒ කාලයේදී කේතුමතේ කියන ප්‍රධාන රාජධානියක් ඇති වෙනවා. 84000ක් නගරවල් ඇති වෙනවා. කේතුමතේ රාජධානී පහළ වෙනවා සංකන සක්විති රජතුමා. එතුමාට විසුපස් යදුන් උසැති ශත්‍රුවන් සත්මහා දිව්‍යමේ ප්‍රාසාදයක් ලැබෙනවා. ඒ ප්‍රාසාදේ සක්විති රාජ්‍ය කරන කාලයේ තමයි එතුමානන්ගේ අග්‍ර පුරෝහිත සුබ්‍රාහ්ම කියන බ්‍රාහ්මණතුමාටත් බ්‍රහ්මවතී කියන මෞතුමියටත් පුත්ව අජිත මෙත්තේ කියන මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළවන්නේ. ඉතින් මේ සංඝ කියන සක්විති රජතුමා කවුද? කාශ්‍යප බුදුසසුනටයි අපේ බුදුසසුනටයි අතර කාලයේදී බට කර්මාන්තෙන් ජීවත් වූ පියපුතු දෙපළක් හිටියා. මේ දෙපළ බටලී කපන්න ගංගායනේ යන වෙලාවේදී පසේ බුදු කෙනෙකුන් වහන්සේ සම්මුඛ වුණා. යඬලා ඇසුවා, ස්වාමීනි මේ පැත්තේ මොකද? පින්තුනි දැන් වස් සමාදන් වෙන කාලයේ සමීපයි, කුටියක් කරවා දෙන දායක කෙනෙක් සොයාගෙන ආවා. සාදු සාදු ස්වාමීනි, අපි දෙන්න ඔබ වහන්සේට කුටියක් කරවල වස් ආරාධනා කරනවා. අපේ ආරාධනෙ ඉවසාව ධාරණ මැනව. ඉතින් ඒ පසේ බුදුරජාන් වහන්සේක පිළිගත්තා. මේ දෙන්න සුදුසු තැනක දිඹු දන්නේ කුටියක් හදලා බටකොළ හැවිලි කරලා බට පෙරලි වලින් ආවරණය කරලා බටලී වලින් සතපෙන්ද මැස්සක් හදලා පුතුවක් වගේ හදලා ඒ සියල්ල සම්පූර්ණ කරලා පසේ බුදුරජාන් වහන්සේ වස් වැසෙව්වා. තුන් මාසෙම දම්පින්කම් කළා. තුන් මාසෙ අවසානයේදී තුන් සිවුරු පූජා කළා. මෙම වාර තුනක්ම මේ කුටියේ පසේ බුදුරජාන් වහන්සේ වඩා හිඳුවලා වස් සමාදන් කෙරෙව්වා. මේ කළ කුසල් බලෙන් මේ දෙදෙනා දෙව්ලොව උපන්නා. දිවිලෝක හයේම සැරිසරුවා. දෙව්ලොවදී නලකාර දීපුත්‍ර නමින් හැඳුන්වුණා. ඔය අතර සාවුරුදු අසංඛ්‍ය ආවස ඇති කාලයේදී පුත්‍ර දේවතාව මනුලොව පහළ වුණා. මහා පනාද නමින් සක්විති රජ වුණා. එතුමාට මේ විසුපස් යදුන් මාලිගාව පහළ වුණා. එතුමා නැවතත් දෙව්ලොව උපන්නා. අපේ බුදුසසුන කාලයේදී මනුලොව මගධ රාජධානියේ බද්දේ නගරේ ඉපදිලා බද්දජී නමින් සිටු පුත්‍රයෙක්ව බුදුබණ අසා රහත් වුණා. තාපි පැවිදි වී 80 මහා ශ්‍රාවකයන් වහන්සේ අතරත ප්‍රසිද්ධ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ පিত্র දිව්‍ය රාජයා තාම දෙව්ලොව සැරිසරනවා. එතුමා තමයි අනාගතයේ සංකනන් සක්විති රජ වෙන්නේ. ඒ අතරේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවුරුදු 8000ක් ගිහිසුව විඳලා 7000ක් තිස්සේ දුෂ්කර ක්‍රියා කරමින් මාලිගාවෙන්ම අහසින් වැඩම කළ නාගබෝධියාරා වැඩි ඉඳගෙන ලෞසුරා බුදු වෙනවා. උනාසේ බුදු වෙලා ධම්සක් දෙසීමෙන් පසුව මේ සක්විති රජතුමා තමන්ගේ මේ විසුපස්සදුන් මාලිගාවත් අදිස්ථාන කුල විසුරුවලා දන් දීලා බුදුසසුනේ එහෙ භික්ෂු භාවයෙන් පැවිදිව අරහත්ත්වයට පත් වෙනවා. මෙන්න මේ ප්‍රවෘතිය සරුවක්යන් වහන්සේ අතීත ප්‍රවෘතියයි අනාගත ප්‍රවෘතිය දෙකම එකසුකට දේශනා කරලයි ඊළඟට මේ දේශනේ නිමාව දකින්න ඉදිරිපත් වුනේ. ඉතින් මෙහිදී සඳහන් වුණ ඒ මේ සංකනන් සක්විති රජතුමා තමන්ගේ පුතුණුවන් සමග කළ මහා පින්කම නිසා මේ දෙදෙනාට චිත්ත සන්තාන තුල වැඩුණා බෝධිපාක්ෂික ධර්ම 37ක්. බෝධිපාක්ෂික ධර්ම කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත්ත කියන මාර්ගඥාන ඵල ඥාන උපදවා ගන්න හේතු වෙන ධර්මතා 37ක් තියෙනවා. ඒවා මේ දිමුල් දන්නේ කොටියක් කරවා පූජා කළ කුසල බැලින් තුන් මාසයක් වශයෙන් උපස්ථාන දම්පින්කම් කළ උපස්ථාන කුසල් බැලින් තුන් සූරු පූජා කළ කුසල් බැලින් හා තුන් වාරයක් එසේ පින්කම් සිද්ධ කළ බැවින් මේ දෙන්නාගේ සිතේ පහළ වුණ යන් දවසකදී අපට මේ කුසල බලයෙන් සතර මඟඵල පිළිවෙලින් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා. ඒ තමයි බෝධිපාක් ධර්මයන් වැඩෙන්න හේතු වෙච්ච අදිෂ්ඨානය. ඉතින් ඒක සුදුසු බෝධි සම්භාර සම්පූර්ණ වෙන තුරු මේ දෙන්න දෙව්ලොව සැරිසරුවා. එයින් පුත්‍ර දේවතාව ඊට වඩා නැනවත් කෙනෙක් වෙන්න ඇති නිසා අපේ බුදු සසුනේදී පියානන්ත කලින් අරහත්ත්වයට පත් වුණා. පිය දිව්‍ය රාජයා තාම දෙව්ලොව සැප විඳින අතර එතුමාගේ පින උස්සන්න බැවින් සක්විති රජ වෙලා ඒ ශාසනයේදීම මගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නවා. සර්වඥන් වහන්සේ එතන දේශනා කළේ මේ බෝධිපාක් ධර්මයන් අතුරින් මුල් තැන ලැබෙන්නේ සතිපට්ඨාන සතරටයි. එතකොට මේ සතිපට්ඨාන සතර එදා මේ දෙදෙනාගේ సంతානේ වැඩම නිසා තමාම තමාට පිහිටක් කරගෙන දෙව්ලොවට ගියා. තමාම තමාට පිහිටක් කරගෙන බුදුසසුනේදී මඟඵල නිවන් සුව ලබන්න වාසනාව වුණා. එනිසා සරුවක්ඥන් වහන්සේ මෙහෙම දේශනා කළා. ගෝචරේ භික්ඛවේ චරතේ සකේ පෙත්තිකේ විසයේ. මහණෙනි, තමාගේ පියාසතු ගොදුරු බිමේ හැසිරෙත්වා. ඒ පියාසතු ගොදුරු බිමේ හැසිරෙනවා නම් කෙලෙස් මාරයට ඉඩක් ලැබෙන්නේ නැත, අරමුණක් ලැබෙන්නේ නැත. මොකක්ද මේ පියාසතු ගොදුරු බිම කියන්නේ? පියා වශයෙන් හඳුන්වන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ සතු ගොදුරු බිම නම් සතිපට්ඨාන සතරයි. එනිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිසේ සැමදෙනා විසින් සතිපට්ඨාන නැමැති මේ ගොදුරු බිමේම හැසිරීමෙන් දවස ගත කළ යුතුයි. මේකෙන් නිදසුනක් සංයුත්ත නිකායේ සඳහන් වෙනවා. එක්තරා කැටකිරිල්ලක්. කැටකිරිල්ල කියන්නේ මේ කුඹුරේ ජීවත් වෙන වී කුරුල්ලු. එවැනි වී කුරුල්ලෙක් තොරණක් අගමින් අවුව තපමින් හිටියා. ඒ වෙලාවට සකුණක් ගිය කෙන උකුස්සෙක් ඇවිල්ලා දැහගෙන ගියා මේ කුරුල්ල පැටියා. මේ කැටකිරිල්ල කෑගාලා කිව්වා, අනේ මගේ අවාසනාව, මගේම කාලකන්නිකම, මගේ පියා සතු ඉදමේ හිටියා නම් මට මේ උපද්දරේ වන්නේ නැහැ කිව්වා. ඒතර මේ උකුස්ස අහනවා, තමන්ගේ පියා සතු ඉදම කොහෙද? මගේ පියා සතු ඉදම නම් අර කුඹුරේ සීසාපු හියකට අතරයි. ආ එහෙනම් එතන වාඩි වෙන්න කි. එතනින් මගේ නිදහසක් නොවන හැටි බලන්න කිව්වා. දැන් කැටකිරිල්ල නිදහස් වෙලා ගින් අර කුඹුරේ ලියද්දී සීසාපු හියකටයක් උන වාඩි වෙලා අභියෝගයක් කළා. දැන් ඉතින් රජා පුළුවන් නම් එන්න කිව්වා. උකුස්සත් මාන්නාධික බැවින් අහසේ තුන් හතර වරක් සෙසාරා පියාසර කරලා වේගෙන් බැහැගෙන ආවා. වේගෙන් බැහැගෙන එනකොට මේ කැටකිරිල්ල දන්නවා දැන් ඉතාම සමීපයි කියලා දැනගත්ත ගමන් අර හී කැටේ අස්සර රිංග ගත්තා. සිංග ගන්නකොට මොකද උනේ? උකුස්සට වේගේ දරා ගන්න බැරුව අර වේලිච්ච හී කැටේ මැටි කැටේ පපුව වැදිලා තැලිලා මැරිලා වැටුණා. ඒ වෙලාවේදී කැටකිරිල්ල එළියට ඇවිල්ලා සිංහනාදයක් කරන්න වගේ, මගේ පියා සතු ඉදමේ හිටියේ නිසා සතුරාගෙන් මං ජයගත්තා කිව්වා. මෙන්න මේක නිදසුනක් වශයෙන් සරුවක්ඥන් වහන්සේ දේශනා කළේ. මගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පින්වත් හැමදෙනා සතිපට්ඨාන මෙති මේ පියා සතු ඉදමේ ඉන්නවනම් ඔය කෙලෙස් මාර්යාට අහු වෙන්නේ නැහැ. කෙලෙස් මාර්යා කියලා කියන්නේ මේ අපේ චිත්ත සංතානෙ අපිරිසුදු කරන, කිලුටු කරන, අපිව දුකට පමුණුවන භයානක ධර්මතා රාශියක්. ඒවා කියනවා ක්ලේශ මූල වශයෙන් තුනක්. ලෝභ දෝෂ මෝහ. ක්ලේශ වස්තු වශයෙන් තියෙනවා 10ක්. ඒ වගේම විස්තර වශයෙන් තියෙන 1500ක්. ඒක කොම ක්ලේශ ධර්ම, ක්ලේශ මාර්ය. ඒ ක්ලේශ මාර්ය අපිව ගිලගන්න ඉන්නවා හැම වෙලාවෙම. අර උකුස්සා වගේ. යම් හේකින් අපි සතිපට්ඨාන මනසකාරයෙන් තොරව ඉන්නවනම් අනිවාර්යෙන් අපේ සිතේ මේ ක්ලේශයක් ඇතුල් වෙනවා. ඇතුල් අපව ගිලගන්නවා, අපේ ගුණ ජීවිතේ ගිලගන්නවා. අප අනතරට භාජන කරන, අපට අකුසල් සිදු කරනවා. වචනින් නැත්තම්, කයින් නැත්තම්, හිතින් හරි අකුසල් සිදු වෙනවා. ඒක නිසා නිරතුරුවම සතිපට්ඨාන සිහියෙන් වාසය කිරීම නැමැති පියාසතු ඉදමේ හැසිරෙත්වා කියලා සරුවක්ඥන් වහන්සේ මේ කැටකිරිල්ලගේ උපමාවක් ඉදිරිපත් කරමින් දේශනා කළා තියෙනවා. ඊළඟට අපි සඳහන් කරන්නේ අවසාන වශයෙන් සරුවක්ඥන් වහන්සේ දේශනා කළා, මගේ ශාසනේ සියලු දෙනාම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියලු දෙනාම ආයුෂයෙන් වැඩෙත්වා, වර්ණයෙන් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, භෝගයෙන් වැඩෙත්වා, බලයෙන් වැඩෙත්වා කියලා අනුශාසනා පහක් කළා. එතන ආයුෂයෙන් වැඩෙත්වා කියන්නේ මේ ජීවත් වෙන වයස් ප්‍රමාණය නෙමෙයි. මේ අවුරුදු 50යි 60යි 70යි ආදි වශයෙන් වයස් ගණන් කිරීම නෙමෙයි ආයුෂයෙන් වැඩෙත්වා කිව්වේ. මේ ජීවිතේ මතු භවයන් හෙදෙයි. නිවන දක්වාමත් උපනුපන් තැන දීර්ඝාස ලැබෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතු ධර්මතා හතරක් තියෙනවා. ඒ මොනවාද? කුසල ඡන්දය, කුසල වීරිය, කුසල චිත්තය, කුසල මීමන්සාව කියන මෙන්න මේ හතරයි. දාන, සීල, භාවනා ආදී කුසල ක්‍රියාවන් කිරීම සඳහා යන්තාක් ඡන්දය ඇති කරගන්නවා නම් ඒක දීර්ඝාසයට හේතුවක්. යන්තාක් වීරිය පහළ කරගන්නවා නම්, යන්තාක් කුසල චිත්තේ ශක්තිමත් කරගන්නවා නම්, යන්තාක් වීමන්සනේ නුවණ පහළ කරගන්නවා නම් මෙන්න මේ හතර දියුණු කර ගැනීම නිසා පුජ්‍යලයා ශ්‍රේෂ්ඨ ශීලවන්තයෙක් වෙනවා. එවැගේම ධ්‍යාන සමාධි සමාපatti ලබන්නේ කෙනවා. එසේම විපස්සනා ඥාන වඩන්නේ කෙනවා. ඒ ඉර්ධිපාද 14ක් මේ කියුවේ. මේවාට අධිපති කියලා කියන ඉර්ධිපාදක් කියලා කියනවා. මේ ඉර්ධිපාද 4 තමන්ගේ සිතේ වැඩුණා නම් දියුණු කරගත්තා නම් මේක තමයි ආවිෂ කියලා කියන්නේ. ඒසා මගේ ශාසනයේ සියලු දෙනා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියලු දෙනා උපනුම්පත්තන ආයුෂයෙන් වැඩෙන්නත් විනස් නොවන ආයුෂ වෙන අමා මහ නිවන සාක්ෂාත් කර ගන්නටත් මගඵල නිවන්සුව ලැබෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදීම පිණිස මේ කියන ඡන්දච්චේ විරිය චිත්ත වීමංසා කියන ඉරිදුපා ධර්ම වඩත්වා කියලා අනුශාසනා කොට වදාළා. ඊළඟට වර්ණ සම්පත්තිය. වර්ණ සම්පත්තිය කියන්නේ මේ ශරීරයේ පාට නෙමෙයි, ගුණ වර්ණාවක් නෙමෙයි. ශරීරයේ පාට ගුණ වර්ණාව කියන්නේ මේවල් ලැබෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුවයි මොනවද මේ හේතුව? සුපරිසුද්ධව රක්නා සීල සම්පදායයි. ගෘහස්ත පින්නතුන් විසින් නිත්‍ය සීල වශයෙන් පංච සීල, ආගේ වස්සමක සීල, අදි සීල වශයෙන් උපෝසත අෂ්ඨාංග සීල, නවාංග උපෝසත සීල, ඝාට දස සීල මේවා ආරක්ෂා කරනවා. ශාසනයේ පැවිදි උතුමන් වශයෙන් සාමණේර දස සීලේ කෝටියක් සංවර උපසම්පදා සීලේ රකිනවා. මේ තම තම රක්ණා සීලයේ අංග 8කින් රකිනවා. අඛණ්ඩ, අච්ඡිද්‍ර, අසබල, අකල්මාස, බුජීස, විඤ්ඤුප්පසත, අපරාමත්ත, සමාධි සංවද්ධ ටික. අඛණ්ඩ කියන්නේ රක්ණා සීලයේ මුලින් අගින් නොකඩා රකිනවා. අච්ඡිද්‍ර කියන්නේ මැදින් නොබිඳ රකිනවා. අසබල කියන්නේ තනියෙන් පේලියට පේලිය රසිකපද නොමිද රකිනවා. අකල්මාස කියන්නේ තනින් තන සිකපද නොමිද රකිනවා. බුජීස කියන්නේ ලෞකික ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ආදියක් අපේක්ෂා නොකොට නිවන් පතා රකින්නවා සීලය. විඤ්ඤුප්පසත්ත කියන්නේ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා දුටුව සාදුකයානුමෝදම් වෙන්නේ සුදුසු පරිද්දෙන් සීලය රකින්නවා. එවැගේම අපරාමත්ත කිව්වේ මේ සීලය නිසා මට දෙව්ලෝ යන්න ලැබේවා, සක්විති රජ වෙන්න ලැබේවා, ප්‍රදේශ රජ වෙන්න ලැබේවා, ධනෙ ලැබේවා, පිරිවර ලැබේවා ආදි වශයෙන් මා සම්පත් නොපතා නිවන් පතා රක්නා සීලයට කියනවා අපරාමත්ත සීලය. සමාධි සංවත්තිනිය කියන්නේ ඒ විදිහේ රක්නා සීලය නිසා වාඩි වෙලා හිටස් හිටියා හිත සමාධි වෙන. හිතගෙන හිටියා හිත සමාධි වෙන. ඇවිදින්මින් හිටියත් නිදාගෙන හිටියා හිත සමාධි වෙනවා. මොකද හිතේ විපිලිසාරයක් එන්නේ, පසුතැවිල්ලක් එන්නේ, මගෙන් අසවාසික පදේ කිලුටුණා බිඳුණා කියලා සැකයක් නැහැ. ඒක නිසා තමන්ගේ කුක්කුච්චයක් විචු මේ පසුතැවිල්ලක් නොමැති බැවින් හැම කෙනකදීම භාවනාවට කෙදු ප්‍රමණින් හිත සමාධි වෙන. මෙන්න මේ ආකාරයෙන් රක්නාලද සීලය සීල විසුද්ධිය හැටියට හඳුන්වනවා. මේ විදිය සීලය රැක්කා නම් උපනුපන් තැන බොහෝම ලස්සන ශරීර ලැබෙනවා. උපනුපන් තැන සෑම දිනාගේ ගුණ වර්ණාව තමාට ගලාගෙන එනවා. අහස පුරා දෙවියන් බ්‍රහ්මයන් දක්වා දස දිසා දක්වාම තමන්ගේ ගුණ කතනේ පැතිරෙනවා සීලවන්තයාගේ. ඒ නිසා මගේ ශ්‍රාවකයෝ කායික වර්ණයෙන්ද ශරීර වර්ණයෙන්ද එවාගේම ගුණ වර්ණයෙන්ද වර්ණවන්ත වනු පිණිස සීලවන්ත වෙත්වා කියලා දෙවෙනි අනුශාසනාව කළා. තුන්වෙනි කාරණය සැපයෙන් වැඩෙත්වා කිව්වේ. මේ කියන්නේ ඉඳුරම් පිනවීමේ සැපයක් නෙමෙයි. ඇහෙන් දැකලා, කනෙන් අහලා, ගඳ සුවඳ විඳලා, එවාගේම රස නීරස විඳලා, කය ස්පර්ශ විඳලා එයින් ලැබෙන ආස්වාදයක් නෙමෙයි. එනැත්තන් ධනේ නිසා, කුලයේ නිසා, දූ දරුවන් නිසා, දේපල නිසා, නම්බුනාම නිසා විඳින සැපේකුත් නෙමෙයි. මෙතන සැපේ නමෙන් කියන්නේ නිරාමිෂ සැපයයි, නීවරණයන්ගෙන් තොර සැපයයි, එනම් සමාධියයි. සමාධිය නමින් එතන හැදෙන්නේනවා උපචාර සමාධිය සහ අෂ්ඨ සමාපatti. උපචාර සමාධිය කියන්නේ නීවරණයන්ගෙන් තොර වූ කාමාවචර චිත්ත සමාධියයි. අෂ්ඨ සමාපatti කියන්නේ රූපාවචර ධ්‍යාන 4 සහ අරූපාවචර ධ්‍යාන 4යි. මේවා හිතේ එකක් හරි උපදවා ගත්තා නම් ඒ තැනැත්තා විඳින්නේ නිරාමිෂ සැපයක්. ඒ නිරාමිෂ සැපයේ අදට නෙමෙයි නිවන දක්වාම යනවා. ඒ කියන්නේ ඒ ධ්‍යානසිත වැඩිමින්, සමාධිසිත වැඩිමින් ඒ තුලින් තමගේ සංකානේ ඉන්ද්‍රිය බල බොද්ධංග මාර්ගාංග මේ කියන බෝධිපාක් ධර්මයන් හිතේ දියුණු වෙනවා. ඒ දියුණු වීම නිසා තමගේ සිතේ ඒ සමාධිය පිහිට කරගෙන විපස්සනා වඩලා මඟඵල නිවන දක්වාම ආબોධයක් ලබනවා. මෙන්න මේක නිසා මගේ ශ්‍රාවකයන් විසින් සැපවත් වීම පිණිස සමාධි භාවනා වඩත්වා කියලා තුන්වෙනි අනුශාසනාව කළා. හතරවෙනි අනුශාසනයේ භෝග සම්පත්තිය ගැනයි. මෙතන භෝග සම්පත්තිය කියන්නේ මේ ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන වතු පිටි කුඹුරු ආදී මේවා නෙමෙයි. මේවා නෙමෙයි භෝග සම්පත් කියලා කියන්නේ මෙතන. භෝග සම්පත් කියන්නේ මේ ජීවිතෙත් නිවන් දකින ඥාති දක්වාම උපනුපන් තැන අවශ්‍ය දේවල් දුටු දුටු තැන හැම පැත්තෙන්ම ලැබෙන්නේ සුදුසු තරම් භාග්‍යවන්ත ගුණයක් උපදවා ගැනීමයි. ඒ මොනවද? ඒ කියන්නේ උපනුපන් තැන දෙමෝපියන්ද ප්‍රිය වෙන්නේ, සහෝදර සහෝදරියන්ද ප්‍රිය වෙන්නේ, මව්පස පියපස සිළු ඥාතීන්ද ප්‍රිය වෙන්නේ, ගම්වැසියන්ද ප්‍රිය වෙන්නේ, රටවැසියන්ද ප්‍රිය වෙන්නේ, ලෝවැසියන්ද ප්‍රිය වෙන්නේ, තමන්ගේ සිතේ දියුණු කරගන්නා ලද සතර බඹ විහරණය නිසායි. මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණාංග හතරයි. මේ ගුණාංග හතර යම් පමණක් දියුණු කරගන්නවා. ඒ දියුණු කරගන්නා පමණට මුළු ලෝවැසියන්ද තමා ගැන අනුකම්පා වගේම ප්‍රසාදය ඇති වෙනවා. හැම දිනකටම ප්‍රියමනාප භාවය ඇති වෙනවා. ඒ සිව් බඹ විහරණය වැඩි වීම නිසා සැපෙන් නිදෙනවා. සැපෙන් අවදි වෙනවා. නපුරු සින නොදකින්නෙක් වෙනවා. මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා, වසවිස අවියාවුද ගිනි විපත්ති වළකිනවා, එවාගෙම මහාහිත සමාධි වේදවා, මෝහනී වර්ණයේ පහපත් වෙනවා, නුමුලාව කලුරේ කරනවා, ධ්‍යාන වඩා හිටියානම් බමලෝ උපදිනවා, එසේ නැතත් සුගතියේ උත්පත්තිය ලැබෙනවා, උපනුපන් තැන අරවාගේ හටවැසියන්නේ, ගම්වැසියන්නේ, මව්පස පියපස ඥාතියෙන්නේ, දෙමව්පියන්නේ, සහෝදර සහෝදරියන්නේ ඉසේ පිපුණු මලක් වාගේ, ගෙලේ පැලඳි මුතුආරයක් වාගේ ප්‍රියමනාප භාවයට පත් වෙනවා. හැම දිනම මේ තැනැත්තා දකින්නේ, කතා කරන්නේ ආශා කරනවා, කැමති වෙනවා. උසස් කනතුරු ලබන්නත් එතුමා වාසනාවන්ත වෙනවා. මේක නිසා උපනුපන්තන භෝග සම්පන්න ලැබුණු කෙනෙක් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වඩත්වා කියලා සතරේණි අනුශාසනා පැවැත්වුවා. පස්සෙනේ කාණේ තමයි බලයෙන් වැඩෙත්වා. මොකක්ද මේ බලය කියන්නේ? ධන බලය නෙමෙයි, පරිවාර බලය නෙමෙයි, සේනා බලය නෙමෙයි, එවාගෙම නම්බුනාමාදී තනතුරු බලයක් නෙමෙයි, වෙනත් ලෞකික ආමිස බලයක් නෙමෙයි. මේ බලය නමින් හැඳුන්වුවේ ප්‍රඥා බලයයි. ප්‍රඥාවේ තේනවා චින්තාමය ඥානය, සුතමය ඥානය, භාවනාමය ඥානය කියලා අවස්ථා තුනක්. චින්තාමය ඥානය කියන්නේ කාගෙන්වත් අසාදරාගෙන නෙමෙයි, කේවල නෙමෙයි, පාඩම් කරලා නෙමෙයි, තමන්ගේම නුවණින් යම් යම් දේවල් තීරණය කරගෙන නිෂ්පාදනය කරන්න සමර්ථ වේදවා. තමන්ගේම නුවණින් කරන ඒ නිෂ්පාදන සඳහා යෙදු නුවණට කියනවා චින්තාමය ඥානෙ. ඒක යෝනිසෝ මනසකාරයට අයිති. ඊළඟට සුතමේ ඥානෙ කියන්නේ බණ ඇසීමෙන්, බණ පොත් කියවීමෙන්, බණ පාඩම් කිරීමෙන්, එවාගේ භාෂා ශාස්ත්‍ර ඉගෙනීමෙන්, ඒ වාගේ දෙයකින් ලැබෙන අධ්‍යයනයේදී කියන සුතමේ ඥානෙ කියලා. භාවනාමය ඥානයයි මෙතන සඳහන් කරන්නේ. භාවනාමය ඥානය කියන්නේ සමත භාවනා, විපස්සනා භාවනා සම්බන්ධ උපදවා ගන්න ප්‍රඥාවයි. සමත භාවනා කියන ඔක්කොම 40ක්. දසකචන ධ්‍යාන, දසාසබ ධ්‍යාන, අනුස්සති 10, ධම්මයාර 4, ආහාර පටිකෝල සංඥා, ධාතු මනසිකාර, අරූප සමාපatti 4 කියලා ඔක්කොම කියනවා 40ක්. එයින් දසකචනයෙන් රූපාචර ධ්‍යාන සියල්ල උපදවන්න පුළුවන්. දසකචනයේ අතුරෙන් ආකාශ කසිනේ ඇර ඉතිරි නමයින් අරූප ධ්‍යාන සියල්ල උපදවන්න පුළුවන්. දස අසුභයෙන් පළවෙනි ධ්‍යානෙ පමණක් උපදවන්න පුළුවන්. මෛත්‍රී, කරුණා, මුදිතා කියන මේ තුنين ධ්‍යාන තුනක් උපදවන්න පුළුවන්. උපේක්ඛා භාවනාවෙන් හතරෙනි ධ්‍යානෙ පමණක් උපදවන්න පුළුවන්. අනුස්සති 10ෙන් කායගත සතිය වැඩිමින් ප්‍රථම ධ්‍යානෙ උපදවන්න පුළුවන්. ආනාපාන සතිය වැඩිමින් රූපාච ධ්‍යාන සියල්ල උපදවන්න පුළුවන්. ඉතිරි භාවනා 10. ඒ කියන්නේ අනුස්සති 8යි, ආහාරේ පටිකූල සංඥාවයි, චතුධාතු බවත්තානි කියන ධාතු මනසිකාරයයි 10ෙන් උපචාර ධ්‍යාන පමණක් උපදිනවා. ඊළඟට අරූප සමාපatti වලින් අරූප ධ්‍යාන 4 උපදිනවා. මේවා වැඩෙනවා. මේවා වැඩි වීම නිසා මේක මෙයින් ඇති වෙන්නේ භාවනාමය ඥානය. ඒවා සම්බන්ධ විවිධ ආකාරයෙන් තමන්ට කරුණ ඉගෙන ගන්න කියනවා. කසින භාවනා වැඩීමේදී පරිකාරම නිමිත්ත, උග්ගා නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත මේවා. පරිකාරම සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි මේවා. මේවා ඉගෙන ගන්න තියෙනවා. ඒවා ආબોධ කර ගන්න තියෙනවා. එවාගේ ප්‍රථම ඥානේ නම් මේ අංග පහ, ද්විතිය ඥානනම් මේ අංග තුන, තෘතිය ඥානනම් මේ අංග දෙක, චතුර්ථ ඥානේ නම් මේ අංග දෙක, අරූප සමාප්‍රති කියන්නේ මේවා ඔක්කොම තමන් අධ්‍යයනය කරලා අධ්‍යක්ෂින් ලබා ගන්න. ඒවාට කියනවා සමාධි භාවනාමේ ඥානයි කියලා. ඊළඟට කියනවා විපස්සනා. මේ සමාධි භාවනා වැඩ වූ කෙනෙකු විසින් තමා ලබාගත් සමාධි ආලෝකයෙන් හැරෙනවා විපස්සනාවට. ඒ හැරෙන්නේ බොහෝ සෙයින් ධාතු මනසිකාරේ දොරටු කරගෙනයි. අපේ මේ ශරීරයේ තියෙන සතර මහා ධාතුවක් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ඒ සතර ධාතු ප්‍රධාන කොටගෙන සුද්ධාස්තිගල රූප කලාප තියෙනවා රූප අටට බැගින්. ඒ වගේම රූප නවය බැගින් කලාපත් තියෙන රූප 10 බැගින් කලාප තියෙනවා. ඒ වගේ කලාප ක්‍රම ඔක්කොම තියෙනවා 23ක්. ඒවා ඔක්කොම දැක ගන්නවා අර ආලෝකේ. ඒ කියන්නේ දැන් අපේ හෘද වස්තුවට ආලෝකයේ විහිදුවලා ඒ තියෙන රූප කලාප 6ක් රූප වශයෙන් 54ක් තියෙනවා. ඒ කලාප 6 රූප 54 දැක ගන්නවා. චක්සු මේ ద్వාරේ චක්වාස්වේත් ඒ වගේ රූප 54ක් තියෙනවා. සෝතවස්වේත් 54ක්, ගානවස්වේත් 54ක්, කාය ජීවවස්වේත් 54ක්, කාය වස්වේ තියෙන රූප 44යි. ඒ වගේම ජඨරාග්නියේ රූප 9ක් තියෙනවා. ඊළඟට භාමේ තමන්ගේ సంతානෙහි චිත්ත සමුත්ථාන වශයෙන් රූප කලාප 8ක් බැගින් ලැබෙනවා. ඊර්ත සමුත්ථාන වශයෙන් රූප කලාප 4ක් ලැබෙනවා. ආහාර සමුත්ථාන වශයෙන් රූප කලාප 2ක් ලැබෙනවා. මේවා ඔක්කොම දැක ගන්නවා රූප. ඒවාගේ හේතු සම්බන්ධතා දැන ගන්නවා. ඒවා එකක් එකක් ගන්න ලක්ෂණ රස ප්‍රත්‍යපාඨාන පදත්තාන මේවා දැක ගන්නවා. මේ විදිහට එයින් ලැබෙන ආභෝධයේදී කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. තමන්ගේ චිත්ත සංතානයේ සීලම චිත්ත ඡායසක ධර්මිනුත් දැක ගන්නවා. බාහිර සංතානවලත් නාම රූප දැක ගන්නවා. එයින් නාම රූප පරිච්ඡේද ඥානය උපදවා ගන්න. එයින් නොනැති ඊළඟට මේ නාම රූප කියන්නේ ඒවා දෙවියෝ මැවුවා නෙමෙයි. ඉබේ හටගත්ත නෙමෙයි. ඒවා හේතුඵල සම්බන්ධතාව ආબોධ කර ගන්නවා පටිච්ච සමුප්පාදිය අනුව. ඒකට කියනවා ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය කියලා. ඊළඟට ඒවා හරවන ත්‍රිලක්ෂණ විපස්සනාවට. එයින් ලැබෙන උදය වය කියන ඥානයක්. උදයව්‍ය ඥානය. ඒකට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. උදයව්‍ය ඥානය. උද්‍යාමී ඥාන ලැබුණේ සම්මාර්සන ඥානයේ ආරම්භ කිරීමෙන්. සම්මාර්සන ඥානය කියන්නේ ත්‍රිලක්ෂණයට යැන්වීම. ඊළඟට භංගානුපස්සනා ඥාන, බාහිකපාඨාන ඥානෙ, ආදීනවානුපස්සනා ඥානෙ, නිබ්බිදා ඥානෙ, මුංචිතුකම්මිතා ඥානෙ, පටිසංකානුපස්සනා ඥානෙ, සංකාරුපේක්ඛා ඥානය, අනුලෝම ඥානෙ කියලා ඥාන පරම්පරාවක්ම ලැබෙනවා. ඒ ඔක්කොම භාවනාමේ ප්‍රඥා බලයයි. ඊළඟට සෝතාපට්ටි මග්ග ඥාන ඵල ඥාන, සකදාගාය මග්ග ඥාන ඵල ඥාන, අනාගාය මග්ග ඥාන ඵල ඥාන, අරහත් මග්ග ඥාන ඵල ඥාන කියලා මේ ලෝකෝත්තර ඥාන 8 වෙනවා. ඒතකොට මෙන්න මේ කියන්නේ ධ්‍යාන වැඩිීමේ ප්‍රඥාව, විපස්සනා වැඩිීමේ ප්‍රඥාව සහ මාර්ගඵල ඉදීමේ ප්‍රඥාව. මේකට කියනවා ප්‍රඥා බලය. මේ ලෝකේ විඳින්ද බැරි, යටපත් කරන්න බැරි බල ධර්ම තියෙනවා පහක්. ඒවට කියනවා පංච මාර බලය කියලා. ක්ලේශ මාරය, ස්කන්ධ මාරය, අபிසංස්කාර මාරය, දීපුත්‍ර මාරය සහ මච්ච මාරය කියලා. මේ මාර ධර්ම පහ මැද පවත්වන්න තියෙන එකම බලය තමයි භාවනාමය ප්‍රඥා බලය. අන්තිමට ලැබෙන අරිහත් මාර්ගඥානයෙන් මේ සියලුම මාර බල සියලුම විදමනේ වෙනවා, විනාශ වෙනවා. ඒක නිසා මගේ ශ්‍රාවකයන් විසින් මේ දීර්ඝ සංසාරයේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී වශයෙන් අනන්ත දුක් විඳින්මින් ආපු මේ ස්කන්ධ පරම්පරාව ජයගෙන මාර ධර්ම පහ අභිභවනේ කරගෙන කවදාකවත් මාරයන්ට යටත් නොවෙන්නේ මච්චු දෙය ඉක්මවා යන්නේ අමච්චු දෙය කියන මඟඵල නිවනටපත් වෙන මේ සතර මඟඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිස ප්‍රඥා වඩත්වා කියලා අනුශාසනා කළා. ඉතින් මේ දේශනාව තුළින් ඒ සමාධිමත් ධර්මයට සවන් දුන්නා වූ සංඝපිරිස අතුරේ 20000ක් දෙන ත්‍රිවිද්‍යා සත් අභිඥා සිව් පිළිසිමියා ඥාන සහිතව මහා රහත් භාවයට පත් වේවදාලා. ඊළඟට අනිත් දීපිරිස අතුරෙන් විශාල දෙනෙක් විශාල පිරිසක් මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් කළා. අහසේ දෙවි දේවතාවෝ තෙසේම අධිගම ලැබුවා. මේ දේශනය හඳුන්වන්නේ චක්‍රවර්ති සිංහනාද සූත්‍රය. දීඝනිකාය විසුපස්වනී සූත්‍ර දේශනාව. මේ දේශනාව තුළින් අපට ගන්න විශාල අර්ථ සම්භාරයක් තියෙනවා. ඒ කියන්නේ මේ දික් සතරදී අපේ භවයෙන් භවයට නැත නැත මුණ ප්‍රාණ සිදුවෙන දේවල්. ඒ කියන්නේ කාලයකට අවුරුදු අසංඛ්‍යාංශ ඇතිවත් අපි ඉපදෙනවා. ආයි කාලයකට දසවර්ෂයට බැහැලත් සත්ව විනාශයකට ලක් වෙනවා. ඉතින් මේ වෙනස් වෙන ලෝකයේ තුල අපේ අර ලෝක ස්වභාවයට අනුව ක්ලේශයන්ගේ බලපෑම වලට යටත් වෙනවා. ඒ නිසා අර අසංඛ්‍යයෙන් ඉඳලා ආවසයෙන් පිරිනෙනවා, වර්ණයෙන් පිරිනෙනවා, සැපයෙන් පිරිනෙනවා, කාය බලයෙන් පිරිනෙනවා, ඥාන බලයෙන් පිරිනෙනවා, ගුණයෙන් නුවණින් පිරිනෙනවා, සද්ධාවෙන් සීලයෙන් සුතියෙන් ත්‍යාගයෙන් ඥාණයෙන් පිරිනෙනවා, පිරිනෙලා අයමත් අන්ත පරිහානියට පත් වෙලා සත්ව විනාශයට ලක් වෙනවා. අයමත් ඉතින් ගුණ ධර්ම දියුණු කරගෙන දියුණු කරගෙන ගියත් අයත් ওই තත්ත්වයට එනවා. මේ වාගේ තමයි මනුෂ්‍ය ලෝකය. ওই අතරේ තිරිසන් අපායට අනන්ත වාරවල යන්න වෙනවා. ප්‍රේත අපායට යන්න වෙනවා. අසුර අපායට යන්න වෙනවා. ලෝකාන්තර නරකයට යන්න වෙනවා. අතමා නරකයට යන්න වෙනවා. ඔසුපත් නරකයට යන්න වෙනවා. ඉදසක් වලටත් යන්න වෙනවා. මේ වාගේ දුක් ඇති තැන් වලට අනන්ත වාරවල අපට යන්න වෙනවා. එවාගේ අම්පේ කලාතුරකින් මනුලොවට එනවා. තවත් කලාතුරකින් දෙව්ලොවටත් යනවා, බඹලොවටත් යන අරූප ලෝකයටත් යනවා. මේ ඉහළ ලෝකවලට යනවාට වඩා පහළ පාත ලෝකවලට තමයි වැඩියෙන් යන්නේ. මෙන්න මේක නිසා මේ ලෝක ස්වභාවය ලෝතුරා බුදුපියාණන් වහන්සේ දේශනා කළේ කාගේවත් මෙහෙයවීමක් නොවේයි. මේ ක්ලේශ ධර්මයන්ගේ බලපෑම නිසායි මේ දියුණු වීම හා පිරිහීම සිදුවෙන්නේ කියන එක සරුවක්යන් වහන්සේ තෝරලා දුන්නා. අර පටිච්චසමුප්පාද දේශනාවේ සඳහන් වෙනවා උප්පාදාවා භික්ඛවේ තථාගතානං අනුප්පාදාවා තථාගතානං පිටාවසා ධාතු යදිදන් ධම්ම නියාමතා ධම්මක්කිතතා ධම්ම නියාමතා කියලා. බුදුවරයන් වහන්සේලා ලෝ පහළ වුණත් නූපන්නත් මේ ලෝකයේ තියෙන හේතුඵල ධර්මතාව හැමදාම එකලෙස පවතිනවා කියන එක මෙහිදී සඳහන් කළා. ඒක නිසා මේ ලෝක ස්වභාවයට යටත් වෙලා හරියට රෝධයක් මෙන් කැරකෙන මේ භව චක්‍රයට යටත් වෙලා සංසාරයේ අනන්ත ජාතිවල ජාති ජරා මරණ ආදීන් පෙළෙන අප විසින් ලෝතුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ උත්තරීතර නිර්වාණ ගාමිනී ප්‍රතිපත්ති මාර්ගයේ වෙන සතිපට්ඨාන භාවනා මුල් කොට ඇති මේ භාවනා පිළිවෙත් අනුගමනය කරමින් මේ භවතරණය කිරීම සඳහා පියනගිය යුතුයි කියන එක මේ දේශනීය ගති උතු විශේෂ අනුශාසනාවක්. ඒකම අපි තවත් අදිෂ්ඨානයක් කරගන්නට ඕනේ. දැන් මෙහිදී සඳහන් කළ අර අවුරුදු 80,000 ඉඳලා ප්‍රාණඝාතාදී අකුසල් ආරම්භ වෙච්චි ඇති. එනිසා අපට අද මේ ජීවිතයේ තා පිරිසිදුව 500 රකින අතර 816 ආදී ගුණ රකින අතර මේ ජීවිතයේ අරිහත්ත්වයේ සාක්ෂාත් නුනොත් නිවන් දකින තුරු උපනුපම් භවයක් පාසා අපාතින් කවදාකවත් ප්‍රාණඝාතයක් නොවේවා, අදින්නාදානයක් නොම වේවා, මිච්ඡාචාරයක් නොම වේවා, එවගේ මුසාවාදයක් නොකියවේවා, කේලමක් නොකියවේවා, පරිසබසක් නොකියවේවා, හිස්බසක් නොකියවේවා, සුරාපානයක් නොම කෙරේවා, අනුන්ගේ දේට දැඩි ආසාවක් ඇති නොවේවා, ක්‍රෝධී ඊර්ෂ්‍යා ඇති නොවේවා, මිසදුට ගැනීමක් නොවේවා කියලා අපි දැඩිසේ අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒ වාගේ ක්ලේශ ධර්මයන් සිදුවෙන්නේ හේතු වෙන්නේ උපක්ලේශ 16ක් කියනවා. ඒවත් අපි අදිෂ්ඨාන කරලා යටපත් කරන්න පුරුදු වෙන්නට ඕනේ. අවිද්‍යා ව්‍යාපාද ක්‍රෝධ උපනාහ ඉස්සා මච්චරිය මායා සාටය තම්බ සාරම්භ මක්ක පලාස ඉස්සා මච්චරිය මායා සාටය තම්බ සාරම්භ මාන අතිමාන මද ප්‍රමාදිකේන මේ සොළොස් මහා උපක්‍රේශයක් තියෙනවා. නිසා අප මේ රක්නා සීලය නිසා අප සිදු කරන සෑම කුසලයක් නිසා ඒ ශක්තිය බලයෙන් අපට නිවන් දකින අතුරු මේ සොළොස් මහා ක්ලේශයන්ට උපක්ලේශයන් යටපත් නොවි අපේ නිවන් මාර්ගය ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරලා තියාගන්නට ඕනේ. එවාගෙම මෙහිදී සඳහන් වෙනවා සතිපට්ඨාන භාවනාවක් ගැන. මේ සතිපට්ඨාන භාවනාව කොහොම තියෙනවා විශේෂයක්. ඒ විශේෂ කැදාරුන් සතිපට්ඨාන භාවනාව හැම කුසල් සිතක් ගානේ අපට එකතු වෙනවා. දැන් අපි නිදසුණක් වශයෙන් කියනවා නම් දැන් අපි নমස්කාරය කියුවා. මේ নমස්කාරය කියන කොටත් අපේ සිතේ සතිපට්ඨාන හතර වැදිනවා. ඒ වගේම තිසරණේ කියන කොටත් සීලේ සමාදම් වෙන කොටත් එක වචනයක් ගානේ අපේ සිතේ සතිපට්ඨාන හතර වැදිනවා. ඒ වගේම දොහොත් නංගා වඳිනකොට පසඟ පිළිටුවා වඳිනකොට සාදුකාර දෙනකොට මේ වත් පිළිවෙක් කරනකොට සිතක් සිතක් ගානේ සතිපට්ඨාන හතර වැඩිනවා පින්නතුනි. එවාගේම අපි යම්කිසි දෙයක් මනසුකාර කරනවා. බුදු ගුණ හිතින් කියවනවා, වචනින් කියවනවා, දහම් ගුණ සංගුණ හිතින් කියනවා, වචනින් කියවනවා. එවාගේම මෙත් වැඩෙනවා. මේ හැම තැනකදීම අපේ සිතේ සතිපට්ඨාන අතර වැඩෙන බව අපි තේරුම් කරගන්නට ඕනේ. අපි දැන් සඳහන් කරමු, নমස්කාරය කියනකොට කොහොමද සතිපට්ඨාන අතර වැඩෙන්නේ. ඒ নমස්කාරය කියන වෙලාවේ අපේ සිතේ පහළ වෙනවා පින්නතුනි, කුසල සිතත් එක්ක ඡායසක ධර්ම 33ක්. ඒ 33 ඇතුළේ තියෙනවා සෝබන ඡායසක ධර්ම 19ක්. ඒ 19න් එකක් කියනවා සති කියලා ඡායසිකයක්. මේ සති ඡායසිකේ අර ඒ මොහොතේදී අපේ හිතේ පහළ වෙන අපි දොහොත් නගා වඳිනවනේ নমස්කාර කරනකොට, අන්න ඒ කය හැසිරීමේ කුසල සිහියෙන් අන්න කායානුපස්සනා සතිය සතිපට්ඨානේ. ඒලයි අපේ සිතේ සොම්නස තියෙනවා, සතුට තියෙනවා. සතුටෙන් අපි নমස්කාර කියන්නේ. එතකොට ඒ සිතේ ඇතිනේ සොම්නස් වේදනාව සිහියෙන් යුක්ත දවින් අන්න වේදනානුපස්සනාව. ඒ වගේම අපේ මොහොතේ තියෙන්නේ කුසල සිහිය සිතක්. ඒ කුසල සිතේ සිහියෙන් යුක්ත දවින් ඒක චිත්තානුපස්සනා සතිපට්ඨානේ. ඊළඟට අපේ ඒ ඉතිරි ඡායසක ධර්මයන් සිතත් එක්ක ඉතිරි ඡායසක ධර්මයන් සිහියෙන් යුක්තයි. ඒක ධම්මානුපස්සනා සතිපට්ඨානේ. ඔය වගේම හැම කුසල සිතක් ගානේ සතිපට්ඨානේ සම්බන්ධ වෙන හැටි අපි තේරුම් කරගත්තාම අපට තියෙන්නේ සෑම ඉරියව්වක තබන පීවරක් ගානේ හෙළන හුස්ම රැල්ලක් පාසා කුසල සිතින් වාසය කරන්න පුරුදු වීමයි. කුසල සිතින් වාසය කිරීම සඳහා කළ යුතු වන්නේ ඊට සුදුසු මානසිකාරී හිතේ පෙළගස්වා ගැනීමයි. අපි මෙතන කියවුණානේ සතර බඹ විහරණේ කියලා. භෝග සම්පන්න ලබන්නේ ඒක බොහොම ලේසි දෙයක්. ඒක බොහොම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. දැන් මේ ආශ්‍රමයේ ඉස්සරහට එනකොටම අපට හිතන්න පුළුවන් මේ ආශ්‍රමයේදී අහසේ දෙවියෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ ආශ්‍රමයට වැඩම කරන ස්වාමීන් වහන්සේලා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ ආශ්‍රම වාසී සිල්මෑණියන් වහන්සේලා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ ආශ්‍රමයේ සම්බන්ධ දායක දායිකාවෝ සියල්ලෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ ආශ්‍රමයට අද පැමිණෙන සෑම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඊළඟට මේ ඉදිරිපත් වෙනකොට මේ පාරක් තියෙනවා. මේ පාර හැදුවේ ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. මේ ගේට්ටුව හැදුවේ ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. මේ ගස්කොළන් වැහුවේ ඇත්තෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ කුටිසෙනසුන් ඉදුකල ඇත්තෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ පඩිපළ හැදුවේ ඇත්තෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ දොර ජනෙල් හැදුවේ ඇත්තෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ වගේ කොච්චර පුළුවන් ද අපට හිත හිතා මෛත්‍රියේ පිරිසිත පිහිටුවන්නට. කෙනෙක් දකින ගමන්ම නිදුක් නිරෝගී සුවපත් වේවා කියලා හිතන්න පුළුවන්. කෙනෙකුට යමක් දෙනකොට නිදුක් නිරෝගී සුවපත් වේවා හිතන්න පුළුවන්. කෙනෙකුගෙන් ළමක් ගන්නකොට නිදුක් නිරෝගී සුවපත් වේවා කියලා හිතන්න පුළුවන්. කෙනෙකුට වචනයක් කියන්න පළමුවෙන් නිදුක් නිරෝගී සුවපත් වේවා කියලා හිතන්න පුළුවන්. කෙනෙකුට ආචාර කිරීමේදී නිදුක් නිරෝගී සුවපත් වේවා හිතන්න පුළුවන්. මේ විදිහට බැලුවාම ඒකට අමුතුවෙන් කටපාඩම් කරන දෙයක් ඇත්තේ නැහැ. හැම දෙයක් ගැනම තමන්ගේ හිතේ මෛත්‍රිය විහිදුවන්න පුළුවන්. අර බෝකොටුව ළඟට එනකොට මේ බෝකොටුව හැදුවේ ඇත්තු නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ බෝධි රෝපණය කළ ඇත්තු උපනුපන්තන නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ බෝකොටුවට එන පාර හැදුවේ ඇත්තු නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ අභිනව ආවාසයේ නිම වූ සෑම දෙනා නිදුක් නිරෝගී සුවපත් වේවා. ඔය විදිහට එකක් ගානේ මේ ආශ්‍රමයට ඇතුල් වෙන්න ඉස්සරම මෛත්‍රී සිත් වඩන්න පුළුවන්. ආපසු ගෙදර යනකොටත් මේ පාර හැදුවේ ඇත්තු නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ වාහන හැදුවේ ඇත්තු නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ මාර්ගයෙන් අහසින් දෙවියෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ මාර්ගය ඉදිරියෙන් යන්නේ නැත්තු නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ මාර්ගයේ පස්යෙන් යන්නේ නැත්තු නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ මාර්ගයේ දෙපැත්තේ ඉන්නේ නැත්තු නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ අහසේ ඉන්න සත්වෝ, පොළවේ ඉන්න සත්වෝ, ගස්කොළන් වල ඉන්න සත්වෝ, ජලයේ ඉන්න සත්වෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. මොනතරම් අපේ හිත මෛත්‍රී හිත් පවත්වමින් ගෙදර යන්න පුළුවන්ද? තමන්ගේ ගෙදර ඉද්දෙන් අහසේ දෙවියෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. ගෙදර වැසෙන සීල දෙනා නිදුක් නිරෝගී සුවපත් වේවා. ගෙදර හැදුවාට උපනුපන්තම නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ ගමේ සීල දෙනා නිදුක් නිරෝගී සුවපත් වේවා. ওই විදිහට අමුතුවෙන් කටපාඩම් කරන දෙයක් නැහැ. හැම වෙලාවෙම තමන්ගේ හිතේ කුසල් සිතින් මෙත් සිතින් පවත්වන්න පුළුවන් පින්නතුනි. එසේ පැවැත්ීමේදී තමන්ගේ හිතේ හැම වෙලාවෙම සතිපට්ඨාන හතරක් වැඩෙන බව අපි සලකන්නට ඕනේ. ඒ සතිපට්ඨාන හතර තුලින් සම්‍යක් ප්‍රදාන හතරක් වැඩෙනවා. ඉරිදී පාද හතරක් වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්ම පහමත් වැඩෙනවා, බල ධර්ම පහමත් වැඩෙනවා, බොජ්ජංග හතක් වැඩෙනවා, ආර්ය අෂ්ටාංග මාර්ගයත් වැඩෙනවා පින්නතුනි. එනිසා අපි මේක නිතාම කුඩා කුසල් සිතේ පවා හැම විටම අපි සිදු කරනු ලබන්නේ නිවන් පතා කරන බැවින් මඟඵල නිවනට හේතු වෙන බෝධිපාක් ධර්මයන් රාශියක් වැඩි දියුණු කිරීමයි. මේ විදිහට කිරීමේදී අපේ කුසල් සිතක් සිතක් ගානේ මොකද සිද්ධ වෙන්නේ? සංසාරයේ කල්ප කෝටි ගණන් කෙටි වෙනවා. සංසාරයේ කල්ප කෝටි ගණන් උත්පත්ති වාද කෙටි වෙනවා කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධයට අපි සමීප වීමයි. එවාගෙම සංසාරයේ කල්ප කෝටි ගණන් කෙටි වෙනවා කියන එකෙන් කියවෙන්නේ සමුදය සත්‍යේවත් තෘෂ්ණාදී උපක්ලේශයන් තුනී කිරීමයි. එයින් අපි සමුදය සත්‍ය අවබෝධයට සමීප වෙනවා. එවාගෙම කල්ප කෝටි ගණන් අපි සංසාරේ කෙටි කරගන්නවා කියන්නේ නිවන සමීප කර ගැනීමයි. එවාගෙම චිත්තස්නියක් ගානේ අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි දියුණු කරගන්නවා. එනිසා අපි මේ සබන සබන පීවරක් ගානේ නෙමෙයි, හෙළන හුස්ම රැල්ලක් පාසා නෙමෙයි, ගත වෙන චිත්තස්නියක් ගානේ අපි සංසාරයේ කෙටි කරගැනීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ සමීප වෙමින් මේ නිවන් මඟ යනවා කියලා හිතේ සතුට ඇති කරගෙන අපේ මේ පුණ්‍යාත්මී බෞද්ධ ජීවිතයේ පිනින් පුරවාගෙන සතිපට්ඨාන ආදී ගුණයන්ගෙන් පුරවාගෙන නිවන් මඟ යාගෙන යමට අපි අදිස්ථාන සබා ගැනීම. විශේෂයෙන් එදා සරුවක්ඥන් වහන්සේ ඒසා විශාල පිරිසකට මාර්ගඵල අධිගමනයේ සඳහා මේ දේශනේ පැවැත්වුවා. එදා පමණක් නෙමෙයි, ඉන් පසුවත් මේ දේශනා තුලින් අප්‍රමාණ ජනකාවක් මඟඵල නිවන් ලබන්නට ඇති. අපේ සරුවක්ඥන් වහන්සේ මේ විදිහට සාරා සංක කල්පලක්ෂයක්, සොලසා සංක කල්පලක්ෂයක්, විෂයාසංක කල්පලක්ෂයක් තිස්සෙයි මනෝ ප්‍රනිධාන වා ප්‍රනිධාන මහා ප්‍රනිධාන පුරමින් ඇවිල්ලා විසතුරු අධ්‍යාමයේදී සතරා සත්වාරයක් මහපොළොව කම්පා කරවා බෝධි සම්භාර මුදුන් පමනවා පස්්‍යම භවයෙහිදී සිද්ධාර්ථ ගෞතම නමින් පහළව 29 වෙනි වසරේදී පැවිදිව 35 වෙනි වසරේදී බෝමුලාරා වැඩි ඉඳගෙන සපරිවාර මාර පරාජය කොට ලෝතුරා බුදු වුණා. 45 වසරක් මුළුල්ලේ ලොවට අමා දහම් වැසි වැස්සෙවා සූවිසි අසංකේයේ 9 කෝටි 60 දෙන ජීවමාන කාලයේදීම ආර්ය සත්‍ය අවබෝධ කරවා ලීමින් අමා මහ නිවනට පත් පමුණුවා වදාලා අනාගතේ බලා සුදු බුදුරැස් වේදෙන දරදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් මානිල් මල් සුවඳ විහිදෙන සීමක පත්මයෙන් යුතුව අදිෂ්ඨාන බල පිහිටුවා අවුරුදු 5000කට වැඩි කලක් නිර්මල ශාසන කෘත්‍යය ශාස්ත්‍ර කෘත්‍යය පවතින අදිෂ්ඨාන බල පිහිටුවා සුවාසුදාස ධර්මස්කන්ධයේ දේශනා කොට වදාලා තමන් වහන්සේ අවුරුදු 80ක් පිරින වෙසක් පුර පසළොස්වක් බොහෝ දවසේදී සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය ලොවට විදහා පහමින් දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මිනිපානක් නිවී යන්නාසේ අනුපාදිශේෂ පරිනිර්වාණින් අමා මහ නිවන් පුර පිවිසුණා. නික්ලේශී මහරහතන් වහන්සේලාද පිරිනිවුණා. සෝවාන් ආදී ආර මාර්ග පාලාභින් සුගති පරායන වුණා. සෙසු ජනතාව සුවකී කර්මාරූප මිය පරලව ගියා. වැඩිහිටි විහාරස්ථානද එවකට පැවිනි ස්ථවති සොළොස් මහා ජනපද රාජධානි උයන්පකුණු මාලිගාදී සියල්ලද කාලයාගෙවැමෙන් නෂ්ඨාවශේෂ වුණා. මේ වාගීර හඳ තාරකා මහා පෘථ්වි මහා මේරු පර්වත මහා සාගර වැනි කල්පස්ථායී වස්තුත් ගෙවල් දොරවල් ඉද කඳන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිලිමුදල් ආදී පාරිභෝගික වස්තුත් කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන අපාපගේ ආත්භාව සියල්ලත් මතුමත්යේ ලැබෙන දිව්‍ය මානුසාදී සැප සම්ප්‍රත් සියල්ලත් ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇතිවෙවි නැතිවෙවි පවත්නා බැවින් අනිත්‍යයි, ඇතිවෙමින් නැතිවෙමින් නිරතුරු පෙළෙන බැවින් දුක්ඛයි, කැමති කැමතිසේ නොපවත්නා බැවින් අනත්තයි, පිළිකුල් බැවින් අසුභයි, අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ වූ සියලු සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් පීලන සංකත සංතාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛාරී සත්‍යයි. ඒ දුක නැවත නැතගෙන දෙන තෘෂ්ණාව ප්‍රදාන කොට ඇති ආයෝන නිදාන සංයෝග ඵලිබෝධාර්ථයෙන් යුක්ත වූ ඒ පූර්වව තෘෂ්ණාව දුක්ඛ සමුදයරි සත්‍යයි. ඒ දෙකම නැති නිස්සාරණ විවේකාසංක තමතාර්ථයෙන් යුක්ත වෙන ශාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාරි සත්‍යයි. දුක්ඛ සත්‍යයේ පිරිසිඳමින් ආબોධ කරන සමුදය සත්‍යයේ ප්‍රහාණය කරමින් ආબોධ කරන නිරෝධ සත්‍යයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අරමුණු කරන ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිඥාන හේතු දස්සන අධිපති අර්ථයෙන් සමන්විත බැවින් ඒකාන්තයෙන් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා අරිසත්‍ය නම් වෙනවා. අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරූ දාන ආදී දසපාරමී බෙලින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර සාන්ත අමා මහ නිවණින් සැනසීමට පත් වුණා. සියලු සීල සතර දුක් තරණය කළේ කෙලෙස් ගිනිමෙල නිවා සාන්ත නිවණින් සැනසේවදාලේ සියලු බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සෑම කල්ලි සිතින් කයින් වචනින් අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා පුවිසින් රැස්පත් කරගනු ලැබෙන සෑම කුසලයක්ම අපටත් පාරමී බවට, බෝධිපාක්ෂික ධර්ම බවට, ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්ම බවට පත් වේවා. පැතු බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු.